එන්දික මහත්මයා
අවසරයි හඳුරන්නේ ඔබ වහන්සේ රැගෙනව නේද?
එනවා.
ඔබ වහන්සේ අර අපි අර දේශනා කරනකොට විනිශ්චය අර වැරදි විදිහට විනිශ්චය කරන එක ගැන කාරණාවක් කිව්වා මට. එතකොට ඒක හඳුරන්නේ අපි අර එක්කෙනාගේ දැනුම් මට්ටම අනුව වෙනස් වෙනවා නේද හඳුරන්නේ? ඒ වැරද්ද නිවැරද්ද සමහරට අපිට තෝරගන්න බැරි. ඒ කියන්නේ එහෙම අපි කියමු දැන් පොඩි ළමෙක් ගත්තොත් එයා ඉගෙනගෙන නැහැ ඒ දේ වැරදිද හරිද කියලා. සමහරට අම්මා හරි තාත්තා හරි කියලා දීලා එතනින් පස්සේ එයා ඒක ගන්න පුළුවන්. වැරදි දෙයක් ඒ විදිහටම කියලා ඔබ අර අර ගිරව් දෙන්නෙක්ගේ කතාව වගේ හඳුරන්නේ. සමහර වෙලාවට ගිරව් හොඳ පැත්තට වැටුනාම එයා ඒක එතන ඉන්න කට්ටියකින් ඉගෙන ගන්න. තාපස ආරාමයට වැටිච්ච ගිරවයි අර හොරු මුලට හම්බෙච්ච ගිරවයි වගේ. එතකොට හාමුදුරනේ ඒක අර හරි වැරද්ද කියන එක එතනද කොහොමද විනිශ්චය කරගන්නේ? ඒ වගේ මට තව දෙයක් මතක් වුණා හාමුදුරනේ, අර දැන් මනෝවිද්‍යාව බටහිර මනෝවිද්‍යාව ඒගොල්ලන්ගේ තියෙනවා ඔය බයස්නස් කියලා දෙයක්. ඒ කියන්නේ මේ මම හිතන්නේ මට සිංහල වචනේ දන්නේ නැහැ. සමහරට ඔව් සමහරට අර
ආක්ෂික
ඔව් පාක්ෂික භාවයක් ඒකෙන් අගතියට යamak වගේ එකක් වගේ මට හිතෙන්නේ. ඒක මෙතෙන්ට නිකන් අර එහෙම දෙයක් ඒව සමහරලාට අර සමහර ඒවා තියෙන්න ඕනේ නේද හැමදෙම. දැන් අපි කියමු අම්මට තමන්ගේ දරුවෝ ගැන පක්ෂපාතීත්වයක් තියෙන්න එපැයි. එතකොට මේ එතකොට ළමයි බලාගන්නේ. දැන් ඒ වගේ සමහර ඒවා අර මේ මිනිස්සයාගේ සාමාන්‍ය සත්‍යයේ පැවැත්මට තියෙන පරම්පරාව පවත්වාගෙන යන්න හරි තියෙන්න අපි කියමු භික්ෂු පරම්පරාව වුණත් හැමදෙම ගුරුකෝල හාමුදුරුවන් අතර සම්බන්ධය ඒ වගේ දේවල් ඉස්සරහට යන්න ඕන නේද හාමුදුරනේ? එතකොට ඕක අර බෙදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි ප්‍රධාන වශයෙන් ආවේ.
ඔව් දැන් ඒක හොඳ වැදගත් ප්‍රශ්නයක්. දැන් සාමාන්‍ය ලෝකයේ දැන් අර කුතුහලය ගැන කතා කළා වගේ තමයි. කුතුහලයක් නැත්තම් මිනිස්සු දේවල් කරන්නේ නැහැ. හැබැයි කුතුහලයේ බහුලව එන්නේ තෘෂ්ණාවේ. හැබැයි නිර්වාණගාමිනී මාර්ගයේදී ඒ කුතුහලය වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කුසල ඡන්දය. එතන අර ඡන්දේහි අධික බවයි අවශ්‍ය වෙන්නේ. ඒක කුසල මූලිකව එන්න ඕනේ. ඒ වගේ ඔත්තන දැන් අපිට වගකීම් යුතුයකම් ආදිය තියෙනවා. ඒවා අපි ඉටු කරන්න ඕනේ. සාමාන්‍ය ලෝකයා ඒවා කරන්නේ ඇලීමෙන්, බැඳීමෙන්, මමායනෙන් ආදි වශයෙන් තමයි. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් අපිට ඒක වැරදි කියන්න බෑ. ලෝකේ පවතින එක තියෙනවා. හැබැයි නිර්වාණගාමිනී මාර්ගය තුල ප්‍රඥාව අවදි කරන කෙනෙක් එහෙම නෙමෙයි. ඒතනත්තා මේ කටයුතු සිද්ධ කළ යුත්තේ විශ්ව ධර්ම න්‍යායන් හරියට හඳුනාගෙන විශ්ව ධර්ම මූලයන් තේරුම් අරගෙන ඒවන් තමයි හැම විටම විනිශ්චය කරගත යුත්තේ. එහෙම නැතුව අපේ දැනුම් පද්ධති මත, අපේ අත්දැකීම් මත, දැන් කෙනෙකු අත්දැකීම් මත දේවල් විනිශ්චය කරන්න පෙළඹෙනවා. අත්දැකීම කියලා කියන්නේ එක අවස්ථාවක සිදුවෙන එක සිද්ධියක් විතරයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් අත්දැකීම් තුලින් විනිශ්චය වලට යන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ හඳුන්වනවා වාසනා ගුණ කිසිවකුත් නැති. වාසනා ගුණ කියලා කියන්නේ සාංශාරික පුරුදු. එක අවස්ථාවක වෙච්ච දෙයට සාපේක්ෂව තව අවස්ථාවක තීරණ ගන්න බෑ. නමුත් අපි ගොඩක් වෙලාවට තීරණ ගන්න විනිශ්චය කරන්න යන්නෙම ඒ එක් අවස්ථාවක අත්දැකීමක් පාදක කරගෙන. ඒතර ඒක නිවැරදි වෙන්නේ නෑ. ඒකට අපේ දැනුම් පද්ධති සමහරට නිවැරදි නෑ. ඊළඟට සමාජ පෙළඹවීම නිවැරදි නෑ. අපේ රුචි අරුචිකම් කොහොමත් නිවැරදි නෑ. ඒවා අපේ පෞද්ගලික දේවල්. එතකොට අපිට මේ නිර්වාණගාමිනී කතාවේදී මේ පාරමිතා කතාවේදී, පාරමිතා කියන්නේ විමුක්ති ඉලක්ක කොටගෙන කෙලෙස් නැසීම ඉලක්ක කොටගෙන යන ගමනක්නේ. එතකොට ඒ කතාවේදී හැම විටම මේ නිවැරදි කියන තැනට එන්නේ ප්‍රධාන වශයෙන් හේතුඵල. හේතුඵල වශයෙන් සහ ත්‍රිලක්ෂණ වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් යමක් දිහා බලනකොට එතන අර හේතුඵල ධර්ම න්‍යායට න්‍යාය අනුව තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවන මට්ටමක් නත් අන්න ඒක තමයි බුදුදහමේ නිවැරදි කියලා හඳුන්වන්නේ. දැන් ඒක අපි ගොඩාක් අවස්ථාවල කතා කරලා තියෙනවා. දැන් අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ බුදුහාමුදුරු ඒක විශේෂයෙන් පැහැදිලි කරනවා කොහොමද ඒක මැන බලන්නේ කියලා. න අත්ථබ්භ්‍යාබාධය න පරබ්භ්‍යාබාධ. එතකොට තමන්ට අනුන්ට හානියක් අනර්ථයක් වෙනවද කියලා තීරණය කළ යුත්තේ හේතුඵල වශයෙන්. එහි මූලය දැන් මගේ මනසේ ඇතුළු දැන් අම්මගේ මනසේ දරුවා කෙරෙහි ඇතිවන ස්නේහයක්. ඒ ස්නේහය දරුවා රැකගන්න පවත්වා ගන්න අවශ්‍යයි. හැබැයි ඒ ස්නේහය තුළ මවගේ මනස කිලිටි වෙනවා නම් එයාගේ ප්‍රඥාව මොට වෙනවා නම් එතකොට මවට එකෙන් අනර්ථයක් වෙලා තියෙනවා. දරුවාට යහපතක් වෙලා තියෙනවා. හැබැයි සමහරට දරුවාට යම් කාලයක ඒක අනර්ථයේ පිණිස හේතු වෙන්න පුළුවන්. ඒ ස්නේහය වැඩිකම නිසා ඒක තෘෂ්ණාමූලික නම් මතුනේ ඒ මෑණියන් හැම තිස්සෙම අර දරුවා රකින්න හදනවා, උදව් කරන්න හදනවා. එතකොට අර දරුවා නොදැනුවත්වම පරපෝෂිතයෙක් වෙනවා. ඊට පස්සේ දරුවා සහ මව අතර තියෙන අන්තර බන්ධනය විවාහ ජීවිතයකට අර දරුවා පැමිණෙනකොට ඒකම බාධකයක් වෙනවා. එතකොට අන්න අර ලෝභ මූලික ස්නේහේ තමන්ට හානි වෙනවා වගේම ලෝකෙට හානි වෙන අවස්ථා. හැබැයි මේක හේතුඵල දැක්මත් එක්කලා මතුවෙන නිවැරදි තත්ත්වයක් වුණා නේද? එතකොට එතන නිවැරදි කියන්නේ තමන්ටත් හානියක් නොවන, අනුන්ටත් හානියක් නොවන මට්ටමින් මේ හේතුඵල පරම්පරාව කොහොමද පවත්වාගෙන යන්නේ? එතකොට ඒකෙදි අපි පෙර දිනක සිහිපත් කළා ආදරය කියන එක තෘෂ්ණා මූලික ආදරයක් තියෙන්නට පුළුවන්, මෙත්තා මූලික ආදරයක් තියෙන්න පුළුවන්, ප්‍රඥා මූලික ආදරයක් තියෙන්න. එතකොට ප්‍රඥා මූලික ආදරය කියන එක ගොඩනැගෙන්නේ අර හේතුඵල දැක්ම සහ මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැකීම. දරුවාගේ සංවර්ධනයට දරුවාට මාතෘ ස්නේහය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ සාධකය අවශ්‍ය නිසායි අපි ඒක සම්පාදනය කළ යුත්තේ. මගේ තියෙන තෘෂ්ණාව නිසා නෙමෙයි. මවගේ තියෙන ඇලීම හෝ රුචිකත්වයේ දරුවා කරේ ඒක ඒක මවට පෞද්ගලික කාරණා. ඒක ඒක අකුසලයක් හෝ ක්ලේශයක් හෝ වෙන්න පුළුවන්. ඒක දරුවට අවශ්‍ය නැහැ. දරුවට අවශ්‍ය වෙන්නේ දරුවාට සුරක්ෂිත වැඩෙන්න අවශ්‍ය සාධකය. ඒතොර ඒ සාධකය මම සම්පාදනය කරන්නේ තෘෂ්ණා මූලිකවද ප්‍රඥා මූලිකවද කියන එක මගේ ප්‍රශ්නය. හැබැයි දරුවට වැඩෙන්න අර අර ස්නේහය අවශ්‍යයි. එතන අන්න ඒ වගේ අපිට සමාජයේ පැවැත්ම සඳහා යම් යම් දේවල් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඒවා අපි සාවද්දේවද නිර්වද්දේවද පවත්වන්නේ කියන එක තීරණය වෙන්නේ අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් සරියුත් මහරහතන් වහන්සේ එක් අවස්ථාවක තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැනින් දුර ගමක වස්සමාදා වෙනවා. වස්සමාදා වෙලා වස් කාලේ නිම වෙනකොටම උන්වහන්සේට අවශ්‍ය වෙනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වඩින්න. ඊට පස්සේ උන්වහන්සේ වස් පවාරණය කරලා බුදුහාමුදුරුව දකින්න වඩිනවා. හැබැයි අර වස්සසූතන භික්ෂුන් වහන්සේලාට කියනවා ආශ්මත්තරුනි, දැන් තව ටික දවසකින් චීවර පූජාව තියෙනවා. ඒ කියන්නේ වස් පවාරණයෙන් පස්සේ චීවර මාසෙනේ. ඒතර කඩන චීවරයක් සහිතව හෝ නැතුව හෝ සංඝයාට චීවර පූජා කරන මාසෙ. එතකොට චීවර පූජා පින්කමේදී මා වෙනුවෙන් ලැබෙන මගේ කොටස වෙන් කරලා ඒක මම ඉන්න පන්සලට යවන්න කියලා සරියුත් හාමුදුරුවෝ උපදෙස් දීලා උන්වහන්සේ පිටත් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා කතා කරනවා මේ සරියුත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක් කියන, උන්වහන්සේ මහා ප්‍රඥ කියන, උන්වහන්සේ අග්‍ර ශ්‍රාවක කියන, උන්වහන්සේ ධර්මසේනාධිපති කියන, දැන් තාම සිවුරු ලැබිලත් නැහැ. උන්වහන්සේ දැන් කල්ලතුම් විධානය කරන ලැබෙන එකෙන් මගේ කොටහ මගේ පන්සලට යවන්න. එතකොට තාම මේ ආසාව දුරු කරගන්න බැරි වෙලානේ කියලා මහා ආందోళනයක් පැතුණා. මේක කටින් කට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වෙත ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා, මහණනි එහෙම කියන්න එපා. ඒ සාරිපුත්ත ආසාව නිසා තෘෂ්ණාව නිසා කරපු වැඩක් නෙමෙයි. සාරිපුත්ත ඊට කලේ තමන්ගේ වගකීම, තමන්ගේ යුතුකම. සාරිපුත්තේ කටයුත්ත කරන්නේ කරුණු දෙකක් සඳහා. මොකද්ද? දායකයා සරියුත්තම දරුව මෙතන වස්සසුවා කියන ගෞරවයෙන් දායකයව ගෙනල්ලා යමක් පූජා කරන. ඒතර ඒ දායකින් පූජා කරන දේ විනාශ නොවෙන්නට ඕන, ඒක අපතේ නොයන්නට ඕන, ඒ දායකින්ගේ කුසල් සිත රකින්නට ඕන. අනික් කාරණේ තමයි තමන් ශිෂ්‍ය කාරකාදීන් පැවිදි කළාම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ අය අම්මා තාත්තගෙන් වෙන් කරලා ගුරුවරයා ළඟ පැවිදි කළාම ඒ ගුරුවරයා තමයි මවක් පියෙක් හැටියට ශිෂ්‍යාව බලා හදා ගන්නවා. එතකොට ඒ ශිෂ්‍යයාගේ දාන ටික ලැබෙනවද, සිවුරු ටික ලැබෙනවද, අසනීප වෙනවද, ඉන්න තැන මේවා ගුරුවරයා බලනවා. ගුරුවරයා රහත්ද නැද්ද කියන කතාව අදාළ නැහැ. ඒ රහත් බව හෝ නොරහත් බව තමන්ගේ ප්‍රශ්නයක්. ඒක තමන් සසර දිගින් දිගට පවතිනවද, තමන් කෙලෙස් සතරනද කියලා තමන් ගැන. හැබැයි ගෝලෙක් මහාන කළා නම් ඒ අවශ්‍ය යුතුකම් ටික කරන්න ඕන. ඉතින් සාමාන්‍ය ශ්‍රාවකෙක් ඒක තෘෂ්ණා මූලිකව කරනවා, රහතන් වහන්සේ නමක් ඒ කටයුත්තම ප්‍රඥා මූලිකව කරනවා. ඉතින් අපට රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්න බැරි වුණාට අපේ ඉලක්කය ප්‍රඥාව දියුණු කිරීම නම් ඒ ප්‍රඥාව දියුණු කිරීම කියන කාරණේදී හැම විටම අපි මේ කරුණු විමසා බලන්න ඕන. අපි ගන්න මේ තීරණ නිවැරදිවද, මේ විනිශ්චය කරන්නේ නිවැරදිවද, මේ අදහසට ඇවිත් තියෙන්නේ මම නිර්වද්‍ය ක්‍රමයකටද, මේක කෙලෙස් නොයැදෙන ප්‍රඥාව අවදි වෙන ප්‍රඥා මූලික පදනමක් තුලද මේ තීරණයට ඇවිත් තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහෙන් අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි අපිට ටික ටික අර තෘෂ්ණා මූලික ක්ලේශමය බන්ධනය ක්ලේශමය වශයෙන් යුතුයකම් වගකීම් ඉටු කරනවා කියන තැනින් මිදිලා ප්‍රඥා මූලිකව අපි ලෝකයට ආදරය කරුණා මෛත්‍රිය පතුරවන තැනකට අපේ මනස පරිවර්තනය කරන්න පුළුවන් වෙයි.
එහෙම අන්තරේ බොහොම පැහැදිලි උත්තරයක් බොහොම වහන්සේ බොහොම පිං
හරි.